කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 2025 2020 දින පැවති ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ මාත්‍යාංශීය උපදේශක කාරක සභා රැස්වීමේදී එම කාරක සභාවේ සභාපති ගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදේශ පරිදි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික උපාය මාර්ගීය පිළිබඳ විශේෂ වැඩමුළුවක් 2025 මාර්තු 10 වෙනි සඳුදා එනම් අද දින 5:30 සිට 5:40 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 පැවැත්වීමට නියමිත බව මෙම සභාවට දන්වන අතර ඒ සඳහා සහභාගී වෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව අවධාරණය කරනු කැමැත්තෙමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක කරන සමූහ රක්ෂණය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු 10 වෙනි දින එනම් අද දින පෙරවරු 11:30 සිට මධ්‍යාහන 12 දක්වා සහ 5:01 සිට 5:30 දක්වා සැසිවාර දෙකක් වශයෙන් කාරක සභා කාමර අංක 1 පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව දන්වනු කැමැත්තෙමි. මෙම සැසිවාර දෙකෙන් පසුව සැසිවාරයකට සහභාගී වන ලෙස ගරු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ඉල්ලා සිටිමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යතුමා.
Honorable Speaker, I present the annual report and financial statement of the Sri Lanka Social Security Board for the year 2022 and annual performance report of the rehabilitation of the visually handicapped trust fund for the year 2023. I move that these reports be referred to the relevant sectoral oversight committee.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිටෙඩ්දී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේද යොමු කරන ලද 2023 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය, 2023 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
පැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු කේවි සමන්ත විද්‍යාරත්න මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, පැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේද යොමු කරන ලද 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත කළුබෝ විටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභා වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගැන්වීම.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව දෙදහස් විසිුණු වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, දෙදහස් විසිුණු වර්ෂය සඳහා නීති කොමිස් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ දෙදහස් විසිුණු වර්ෂය සඳහා නීතිමත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් එම් ජයවර්ධන මහතා, පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, වැල්ලවාය මල්ලත්තාවල හප්තල පාර යන ලිපිනේ පදිංචි ඊ.එම්.එන්.ජී. එදිසූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ වැල්ලවාය ඇල්ලපාර හීනපහුව නයන යන ලිපිනේ පදිංචි එච්.ඒ. නයනතිලක් රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුතු ශ්‍රීනේසන් මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, මොනරාගල නක්කල එකමුතුපුර යන ලිපිනේ පදිංචි දොන් ගමගේ රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මොනරාගල හිඳිකිවුල පන්සල ඉදිරියට පාර යන ලිපිනේ පදිංචි ආර්ය දසනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා.
ගරු කථානායකතුමනි, බලංගොඩ පින්නවල හිටුවර යන ලිපිනේ පදිංචි එච්.එල්. ලක්මිනී කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා, පෙත්සම් තුනයි.
ගරු කථානායකතුමනි, ඕපනයක් කිරමෑන ලිපිනේ පදිංචි ඊ.ඩබ්ලිව්. උපාලු කරුණාර්ථ මහතෙන් ලැබුණු පෙත්සමක්ද, පැල්මඩුල ගුරුදොළ අංක 214 එක ඇලිරක් බීදරණ ස්ථානයේ පදිංචි එල්.එස්. හිරෝසිනී මෙනිවිගෙන් ලැබුණු පෙත්සමක් සහ බලංගොඩ හොරකැටිය මදාරා යන ලිපිනේ පදිංචි ඩබ්ලිව්.යූ. ප්‍රියන්ත කුමාරසිරි මහතෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු අරුණ පනාගොඩ මන්ත්‍රීතුමා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, ආයක රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී හා ඒවාට වන්දි ගෙවීමේදී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමාට එය ලබා දීමට සම්පූර්ණම ෆයිල් එකම ලබා දෙනවා. නමුත් එහි සංක්ෂිප්ත අදහස් කිව්වොත් ගරු කථානායකතුමනි, මේ පිළිබඳ ඉඩම් අත්පත් කර ගැනීම හෙක්ටයාර් 210.1 පමණ 2016 වර්ෂය ආරම්භ කර තිබෙනවා. හෝමාගම් ප්‍රාදේශලිකම් කොට්ටාශයේ ආවරණය වන ඉඩම් කැබලි අත්පත් කිරීම 2020 වසර තුළ ආරම්භ කර ඇත. අත්කර ගැනීමට නියමිත ඉඩම් කැබලි සංඛ්‍යාව 2910 ඉන් 576 රජයේ ඉඩම් වන අතර 2334 පෞද්ගලික ඉඩම් වේ. වන්දි මුදල් දීමනා සහ කරුණාසහගත දීමනා තීරණය කිරීම, ඉඩම් අත්කර ගැනීමේ පනත සහ අංක 18/64/54 දරන 2014 මැයි 30 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කර ඇති 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ වන්දි ගෙවීමේ නියෝග සහ එහි සංශෝධනවලට අනුව සිදු කරනු ලැබේ. එමෙන්ම විශේෂ කමිටු සුපවලාක් පවත්වා වන්දි ගෙවීම 1991/47 හා 2016/11/4 සහ අංක 2012/20 හා 2017/3/29 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් සිදු කරනු ඇත. මේ සම්බන්ධව ගන්නා ලද විවිධ අමාත්‍ය මණ්ඩල තීරණ සමග ව්‍යාපෘති අතරමඟ නතර කිරීම හේතුවෙන් අධිවේගී මාර්ගයට අදාළව අත්පත් කර ගන්නා ලද සීමා තුළ මහජනතාවට අහිතකර බලපෑම් ඇති බව පිළිගනිමි. ඒ අනුව පීඩාවටපත් පාර්ශවය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මහා මාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මහජන ගැටලු ඉදිරිපත් කර ඇත. ඒ පීඩාව ප්‍රධාන කටයුතු කොටස් හතරකට තිබෙනවා. 1. ඉඩම් පවරා ගැනීමේදී හා අත්පත් කරගත් ඉඩම් සඳහා ගෙවීමේදී ඉඩම් හිමියන්ට වන්දි ප්‍රගෙවීම වාද වීම. 2. උද්දමනයේ හේතුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා පිරිවැය ඉහළ යෑම. 3. ආදායම් මාර්ග අහිමි වීම. 4. අඩක් නිම කළ නිවාසවල ඉතිරි වැඩ අවසන් කර ගැනීම නොහැකි වීම. එතුමා අහනවා ඊට පස්සේ ආයන්න 2 එම ගැටලු විසඳීම සඳහා කරන කටයුතු ගැන. ගරු කථානායකතුමනි, මා මේ ප්‍රශ්නය දීර්ඝ පිළිතුරක් තියෙන නිසා කෙටි කරලා පිළිතුර කියන්න මන්ත්‍රීතුමාට මේ ෆයිල් එක ලබා දෙන නිසා විසඳීම සඳහා කටයුතු කරන ආකාරය ගරු කථානායකතුමනි 2022 රුපියල් මිලියන 1180ක් 2023 රුපියල් මිලියන 1925ක් හා 2024 මිලියන 2500ක් වශයෙන් ප්‍රතිපාදනය වෙන් කර ඇති අතර 2025 වර්ෂයට අතුරු සම්මත ගිණුමකින් මිලියන 2000ක් වෙන් කර ඇත. අත්කරගත් ඉඩම් සහ දේපළ සඳහා ගෙවිය යුතු වන්දි හා දීමනා ගෙවීමේ කටයුතු මේ වෙනුවට සිදු කරමින් පවතින අතර 2024 දෙසැම්බර් 31 දින වන විට වන්දි හා දීමනා වශයෙන් රුපියල් මිලියන 5098ක මුදලක් ගෙවා අවසන් කර ඇත. මෙයට අමතරව මෙම 2025 වර්ෂය තුළ මේ දක්වා ඉඩම් කැපිලි 31ක් සඳහා මිලියන 129.66ක් ගෙවා ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි, විශේෂයෙන් ඔබතුමාගේ පිළිතුරටත් එක්කම තවත් අතුරු ප්‍රශ්න දෙකක් මම අහන්න කල්පනා කරනවා. ඒකෙදි විශේෂයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ ඉඩම් කැබිලි 592ක් මේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගෙන තිබෙනවා. නමුත් මම හිතන්නේ දැනට මේ ඉඩම් කැබිලි 6ක තමයි નિયમિત විශේෂයෙන් තක්සේරු කරලා තියෙන්නේ. ඉතුරු කිසිවක් තක්සේරු කරලා නැහැ මේ වෙනකොට. ඒ නිසා දැන් මේ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන නිසා මිනිසුන්ට මේ අලුතෙන් මේ ඉඩම් වල ගොඩනැගිල්ලක් හදා ගන්න හරි එහෙම නැත්නම් විකුණා දාන්න හරි කිසිවක් බැරි වෙලා තියෙනවා. ඊළඟට මේ ඉඩම රජයේ ඉඩමක් හැටියට දැන් අත්පත් කරගෙන තියෙන නිසා ඒ අය වරිපණම් වල නිදහස් විය යුතු තියෙනවා. නමුත් තාම ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන මේ අයගෙන් වරිපණම් අත්පත් කරගන්නවා මේ ඉඩම් වල. ඒ නිසා මේ අය විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. තමන්ගේ ඉඩම රජයේ ව්‍යාපෘතියක් සඳහා දීලා නමුත් තමන්ට નિયમિત වන්දි ලැබිලා නැහැ. નિયમિત ප්‍රමාණයට තක්සේරු සිද්ධ වෙලා නැහැ. මේ රජයේ ආයතනවල මේ අවුරුදු 10ක් තිස්සේ මේ දවසක ඉවිය පෙරේදා ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. දැන් අවුරුදු 10ක් තිස්සේ මේ ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා මේ ගැටලුව නිසා. ඒ නිසා මම ගරු ඇමැත්තුමාගෙන් අහන්න කැමතියි මෙන්න මේ ජනතාව මෝන දීලා ඉන්න ගැටලුව විසඳීම වෙනුවෙන් මේ වෙලාවේ පළවෙනි ප්‍රශ්නේ විදියට ගන්න කඩිනම් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නෙට පිළිතුර කහතුඩුව උතුර ග්‍රාම නිලධාරි කොට්ටාස 4ක් තිබෙන හෝමාගමට අදාළව කහතුඩුව උතුර, කහතුඩුව බටහිර, කහතුඩුව නැගෙනහිර, කහතුඩුව දකුණ, කිරිගම් පමුණුව මෙම ග්‍රාම නිලධාරි කොට්ටාස තමයි හෝමාගමට අයිති වෙන්නේ මේ ව්‍යාපෘති යටතේ. මුළු ඉඩම් කැපිලි සංඛ්‍යාව 590ක් මේ 560ක් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 10 එකවගන්තිය නිකුත් කර ඇති ඉඩම් කැබලි සංඛ්‍යාව 44යි. ඔබතුමා දන්නවා ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාවලියක්. ඒ නිසා පනත එකවගන්තිය අනුව යන්නේ. ඊට පස්සේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 17 වන වගන්තිය නිකුත් කරපු ඒවා 15ක් තිබෙනවා. වන්දි ගැනීම සම්බන්ධ ලාක් කමිටියකින් තීන්දුව කරපු ඒවා 15ක් තිබෙනවා ඉඩම් කැබලි. ගෙවීම් කටයුතු කෙරෙමින් පවතින ඉඩම් කැබලි සංඛ්‍යාව 9යි. ඒ වගේම තවත් ඔබතුමාගේ අරම يعني 15 9කට ගෙයින් කටයුතු කරෙනීමේ පවතිනවා. අර ලාක් කමිටියක දාලා කරන්න තියෙන 6ක් තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය සිද්ධ වෙමින් තිබෙනවා.
මම ගරු ඇමැත්තුමාගෙන් අහන්න කැමතියි මේ ගෙවීම් කටයුතු කිරීම සඳහා කිසියම් කාල රාමුවක් මේ වෙනකොට තීරණය කළා තියෙනවද කියන එක.
ගරු කථානායකතුමනි, මේ වසරේ මිලියන 2000ක් වෙන් කර තිබෙනවා මේ වන්දි ගෙවීම් කටයුතු කරන් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා. එම නිසා අප පිළිගන්නවා ජනතාව පහසුවට පත් වෙලා තියෙන බව. මම මේක ඇකුවේ මේ වසර ඇතුළතදී මේ හෝමාගම් පමණක් නෙමෙයි අනිත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් 3ක් තිබෙනවා. ඒ නමුත් කියන්නන්න ඒ ජනතාවටත් දැනගැනීම සඳහා හෝමාගමට අමතරව හොරණ ඉංගිරිය මේ කාලේ කොට්ටාසවල ග්‍රාම නිලධාරි කොට්ටාස ගණනාවක් අයිති වෙනවා. ඒ වයින් ගරු කථානායකතුමනි, දැනට මම කලින් පිළිතුරු දුන්නා වගේ ඉඩම් කැබලි 31ක් සඳහා මිලියන 129ක් ගෙවලා තිබෙනවා. මේ වසරට මිලියන 2000ක් අපසතුව තිබෙනවා වන්දි ගෙවන්න. ඉතින් අපි හිතනවා මේ වසර තුලදී මේක ගෙවලා වසන් කරන්න පුළුවන් කියලා. අර වරිපණම් ගේීමේ කටයුතු පිළිබඳව මම හිතනවා ගරු මන්ත්‍රීතුමා ප්‍රාදේශ සභාව සමග සාකච්ඡා කළා ඒක අදාළ කරන පීවර ගන්න ඔබතුමාට හැකියාව ඇති කියලා.
ගරු දිනුදු සමන් මන්ත්‍රීතුමා, බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි,
ප්‍රසංග ආ 1 ව්‍යාපෘති සංඛ්‍යාව 20කි ප්‍රසංග ආ 2 ව්‍යාපෘති සංඛ්‍යාව 1යි උමාවේ ජල විදුලි බලාගාරයේ ප්‍රසංග ආ 3 මෙම ව්‍යාපෘති බාහිර පාර්ශ්වයන්ගේ ඉල්ලීම් මත සිදු නොකරන අතර එම ව්‍යාපෘති ලංකා විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රේෂණ හා ජන සැලසුම් ශාඛාව විසින් සකස් කරනු ලබන 20 අවුරුදු දීර්ඝාලීන ජන සැලසුම සහ ඒවාට සමගාමීව සකසුණු ලබන දස අවුරුදු දිගුකාලීන සම්ප්‍රේෂණ පද්ධති සැලසුම් සංවර්ධන සැලසුම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව දේශීය හා ජාත්‍යන්තර මූල ආයතනවල ආධාර මත ක්‍රියාත්මක කරනු ලබයි. මෙම එක් එක් ව්‍යාපෘතියන් හා සම්බන්ධ අරමුදල් සැපයුවේ ආයතන ඇසවෙන්තු ගත මුදල හා මෙතෙක් වැය කළ මුදල ඇතුළත් තොරතුරු ඇමුණුම එකෙහි දන්වා ඇත. ප්‍රශ්නාංක ආ අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, හල්දුමුල්ල මහලන්ද ග්‍රාම නිලධාරී වසමේ බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමිය, මේක වනජීවි සංරක්ෂිත භූමියක්. අක්කර 1000කට අධික ප්‍රමාණයක් ජාවාරම් කාර්යෝ පිරිසක් විසින් අනවසරෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌවපළාත් ආණ්ඩුකාරවරයෙක්, ඒ වගේම ඒ ආණ්ඩුකාරවරයා ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට බලපෑම් කරමින් විදුලි බල මණ්ඩලයට ලිපියක් යවලා ඒ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදාළ කරන කටයුතු සිද්ධ කරලා තියෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය විසින් මේ රක්ෂිත භූමිය හරහා විදුලිය ලබා දෙන්න විශාල මුදලක් වියදම් කරමින් මේ අනවසර ජාවාරම් කාර්යයන් සඳහා විදුලිය ලබා දෙන්න අවශ්‍ය කටයුතු පසුගිය රජයේ සිද්ධ කරලා තිබුණා. අපි දන්නවා සාමාන්‍යයෙන් ජනතාවට විදුලිය ලබා දෙන්නේ යද්දී, මේ වගේ විශේෂ ව්‍යාපෘතියක් කරන්න යද්දී ඉතා අපහසු කටයුත්තක්. නමුත් මේ දේශපාලන බලපෑම් මත දේශපාලන බලපෑම් කරමින් මේ රක්ෂිත භූමියක අක්කර 1000 ගණන් විනාශ කරපු රක්ෂිත භූමියක විශේෂයෙන් මේකේ විශේෂත්වය තියෙන උඩවලව ඉඳන් එන අලියන අලිමංකඩ හරහා තමයි මේ වගාව සිද්ධ කරලා තියෙන්නේ අක්කර 1000 ගණක. ඒ වගේම ඒ සත්තුන්ට කන්න තියෙන තන භූමි ටික තමයි මේ අත්පත් කරගෙන තියෙන්නේ. එතකොට මේක ඇතුලේ රජයේ නිලධාරීන් ඉඳලා තියෙනවා, දේශපාලඥයෝ ඉඳලා තියෙනවා, විවිධ පරිපාලන නිලධාරීන් ඉඳලා තියෙනවා, ව්‍යාපාරිකයෝ ඉඳලා තියෙනවා. මේ සියල්ල එකතු වෙලා තමයි මේ ජාවාරම් කරලා තියෙන්නේ. හැබැයි ඒ ජාවාරම ඇතුලේ විදුලි බල
මණ්ඩලය
සාධාරණීකරණය කරන්න විදුලි බල මණ්ඩලයෙන් මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විදුලි බල මණ්ඩලයෙන් සිදු කරන ව්‍යාපෘතිය මේ අනීතික ව්‍යාපෘතිය සඳහා වැය වෙච්ච මුදල අය කර ගැනීමට ඔබතුමාලා කටයුතු කරනවාද කියන එක අහන්න කැමතියි.
ඇත්තටම කතානායකතුමනි, ඔය ව්‍යාපෘතිය ගැන මා වෙත ආරංචි ලැබිච්ච වෙලාවෙම මම ඒක තාවකාලික අත්හිටවලා තියෙන්නේ කළා. ඇත්තටම මේක පරීක්ෂණයක් කළා, අවශ්‍ය තොරතුරු ලබා දෙන්න කියලා මම දැනුම් දීලා තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයට. ඒ වගේම ඒකේ මුදල් සහ අයකර ගැනීම පිළිබඳ ඒ වාර්තාව ලැබුණාන් පස්සේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මුදල කීයද කියන එක අපිට වාර්තා වෙනකම් මාළගෙන අන්තික මේ විදිහේ ක්ෂණිකව හම්බුණාම මට ඒක පිළිතුරු දෙන්න අමාරුයි. විධිමත් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරා නම් මට පුළුවන් ඒකට ඉන් ඩීටේල් පිළිතුරක් ලබා දෙන්න.
ඒ වගේම ගරු අමාත්‍යතුමනි, මේ ප්‍රදේශයේ ආශ්‍රිතව සාම්ප්‍රදායික ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් තියෙන උණකන්ද රක්ෂිතයේ දිරිය ගොවි සංවිධානය මේ තියෙන අනීතික ක්‍රියාව සඳහා මේ ගොවි සංවිධානයත් සම්බන්ධ කරගෙන තිබුණා කටයුතු කරා. මේ ව්‍යාපෘතිය ඇතුළේ ඒ ගොවි සංවිධානයට අදාළ විදුලිය දීමට කිසි බාධාවක් නැහැ. මේ ගොවියන්ට විදුලිය ලබා දෙන්න ඕන. අපි පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් ගත්තා ඒ ගොවියන් සඳහා විදුලිය ලබා දෙන්න. ඒ විදුලි ව්‍යාපෘතිය ඒ අදාළ සාම්ප්‍රදායික ගොවියන්ට ලබා දෙන විදුලි ව්‍යාපෘතිය කඩිනම් කරනවාද, ඒක අවසන් කරන්න කවද්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඇත්තටම දිනේ ගැන මට මේ මොහොතේ ප්‍රකාශ කරන්න බෑ. කෙසේ නමුත් එම නිවෙස්වල පදිංචිකරුවන්ට අදාළ සැපයුම ලබා දෙන්න කියලා මම උපදෙස් විදුලි බල මණ්ඩලයට දැන්ටමත් නිකුත් කරලා තියෙන්නේ. මම හිතනවා DCCA ගේ අනුමැතිය අඩු වෙලා තමයි තිබුණේ එතන. මොකද අර තාවකාලිකව නැත්තුවාම හැමෝම ඒක නවත්තනවා කියන අදහසේ හිටපු හින්දා මම හිතන DCCA ගේ අනුමැතියත් එක්ක ඒක ක්‍රියාත්මක වෙයි. මට දිනේ ගැන මේ මොහොතේ කියන්න බෑ.
ගරු පද්මශ්‍රී බණ්ඩාර මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, මේ මම පිළිතුරු දෙනවා.
ප්‍රශ්න අග්‍රාමාත්‍යතුමිය ඔබතුමියගෙන්
ප්‍රශ්න අංක ආ 2 පිළිතුර අනිවාර්ය ගුරු ස්ථාන මාරු 2017 2019 2020 මේ ප්‍රාථමික අංශවල 2022 හා 2024 වර්ෂවල ක්‍රියාත්මක කළ ඇත. ප්‍රශ්න අංක 3 පිළිතුර ගුරු ස්ථාන මාරු 2024 වර්ෂයේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අදුම්පත් කැඳවා වර්ෂයකට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක කළ අතර එම අත්දැකීම් මත මෙම වසරේ සිට වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මෙම වසරේ අප්‍රේල් මාසය තුළ 2025 වර්ෂයට අදාළව ස්ථාන මාරු ආරම්භ කිරීමට නියමිතව ඇත. ප්‍රශ්නාංක 4 ඔව් වාර්තා වී ඇත. 5 මීට පෙර අවස්ථාවන්වලදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් වැළවත් කිරීමට ලිපි නිකුත් කිරීම සිදු කිරීම කර ඇති අතර ඇතැම් අවස්ථාවල පන්ති කාමරයක් තුළ සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා සිසුන් වැළවත් කිරීමට ලිපි නිකුත් කර ඇත. පුරප්පාඩු නොමැති අවස්ථාවලදී අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් වැළවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරියේදී කටයුතු නොකරන අතර පුරප්පාඩු පවතින විට පමණක් චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරනු ලැබේ. පාසල්වල ළමුන් ඇතුළත් කිරීම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛයන් අවස්ථානුකූලව සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ. ආ කොටස 1 ඔව් ආ කොටස 2 පිළිතුර අධ්‍යාපන පරිපාලන සේවය පුරප්පාඩු සංඛ්‍යාව 1334යි මෙම පුරප්පාඩු සංඛ්‍යාව 25/2/28 දිනට අධ්‍යාපනත සේවය 1310යි ඒ මේ දක්වා විදුහල්පති සේවය 1610යි ඒ 24/12/31 දින දක්වා. 3 පිළිතුර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරු කතානායකතුමනි, පෞගේ වර්ෂවල හටපුර පැවති COVID-19 අසංගතය සහ ආර්ථික අර්බුද තත්ත්වයන් මත රජයේ තනතුරු වලට බඳවා ගැනීම සඳහා සිදු කිරීම සඳහා අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු වී නැත. කෙසේ වුවද මේ වන විට බඳවා ගැනීම සඳහා අදාළ පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. 1. සීමිත පදනම් මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට නිලධාරීන් 442ක් බඳවා ගැනීම සඳහා අදාළ තරඟ විභාගයේ 23/9/23 වෙනි දින දක්වා හා සම්මුඛ පරීක්ෂණ 24/8/21, 22/24/27/30 සහ 24/3/9/3/4/6/7 දිනවල පවත්වා රජයේ කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් කමිටුව වෙත 25/1/29 දින ඊට අදාළ ලේඛන යොමු කළ ඇත. පිළිතුරේ 3 විවෘත පදනම් මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන ශ්‍රේණියට 113ක් පදවන ගැනීම සඳහා අදාළ තරඟ විභාගය 23/7/29 දින හා සම්මුඛ පරීක්ෂණ 24/10/23 සහ 24 දිනවල පවත්වා රාජ්‍ය සභා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 25/1/3 දින ඊට අදාළ ලිපි ලේඛන යොමු කර ඇත. ඒ අනුව 1 හා 2 යටතේ දක්වා ඇති පුරප්පාඩු 555ක් ඉදිරි මාස 3 ඇතුළත කඩිනම් පුරවා ගැනීම සිදුවර තවදුරටත් සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු 779ක් පෙරවීම සඳහා තරඟ විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් විදුහල්පති සේවයේ 25/1/1 දින පවත්නා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කර ඒ අනුව නව තරඟ විභාගයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා 25/1/31 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා අනුමැතිය ලද පසු බඳවා ගැනීම කඩිනම් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. අධ්‍යාපන සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2098ක් වන අතර දැනට නිලධාරීන් 788ක් සේවය නියුතුයි. ඒ අනුව අද දින වන විටත් නිලධාරීන් 1310ක පුරප්පාඩුවක් පවතී. රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත 2022 වර්ෂයේ බදවා ගැනීම සමාලෝචනය කර තිබීම හේතුවෙන් එම තීරණ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ බදවා ගැනීමටද අදාළ වූ බැවින් පසුව නව බඳවා ගැනීම සඳහා අනුමැතිය ලද විගස සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්පර්ශ පවත්වනු ලැබීය. ඒ අනුව විවෘත පදනම් මත නිලධාරීන් 384ක්, සීමිත පදනම් මත නිලධාරීන් 706ක්, දෙනෙක් අතුරු නිලධාරීන් 1090ක් බඳවා ගැනීමට අධිවම්පත් කැඳවා අදාළ තරඟ විභාග 2021 වර්ෂයේදී පවත්වා විභාගයේ ප්‍රතිඵල 22 වර්ෂයේ නිකුත් කර ඇත. නමුත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම මෙම කාලය තුළ නතර කර තිබූ අතර දැවත බඳව ගැනීම 2024 වර්ෂයේදී ආරම්භ කර ඇත. විවෘත පදනම 384 දෙනෙක් බඳවා ගැනීම සඳහා අදාළ තරඟ විභාගයේ ප්‍රතිපාල මත 2022 වර්ෂයේ නිකුත් කර ඇති අතර ඊට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීම සම්ප්‍රේක්ෂණ 2024 නොවැම්බර් මාස පවත්වන ලදී. එම මූලික සම්භ පරීක්ෂණයට අදාළ ලිපිගොනු පරීක්ෂා කර උපලේඛන ලිපිගොනු සමග ඉදිරියේදී රාජ්‍ය සේවා කමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත ඩිපාර්ට්මන්ට් මේ වන විටත් කටයුතු කර ඇත. සීමිත පදනමින් 706 දෙනෙකු බඳවා ගැනීම සඳහා අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සමග පරීක්ෂණ 2023 ජූනි මාස පවත්වන ලද අතර යෝග්‍යතා අගයීම් 2024 මැයි මාස පවත්වන ලදී. එම උපලේඛන ලිපිගොනු රාජ්‍ය සේවා කමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇති අතර මේ වන විටත් ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව ඉහත පරිදි නිලධාරීන් 1090ක් බඳවා ගැනීමෙන් පසුව තවදුරටත් පවතින 225ක් පුරප්පාඩු පවතින බව කාරුණිකව දන්වා සිටින ප්‍රශ්නේ ඈ අදාළ නොවේ.
බොහොම ස්තුතියි නියෝජ්‍ය ඇමතිතුමනි. මගේ අතුරු ප්‍රශ්නය තමයි, දැන් අපි දන්නවා අපේ රටේ ස්ථාපිත කරලා තිබෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරු මණ්ඩල මගින් ලංකාවේ පළාත් බද පාසල්වල මාරු මණ්ඩල සහ ජාතික පාසල්වල මාරු මණ්ඩල වෙන වෙනම ස්ථාපිත කරලා තියෙනවා. නමුත් අපි කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ නියැලීලා ලැබෙන අත්දැකීම් අනුව ඊට අදාළව තියෙන නීතිමය තත්ත්වයන් සහ ඊට අදාළව තියෙන ඒ මාරු මණ්ඩලවල තියෙන බලය මත ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේ බලය කලාප මාරු මණ්ඩලවලට නැහැ. නමුත් අපි වගේ පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල තියෙන ප්‍රධානම ගැටලුව තමයි මෙම පළාත් පාසල්වල ඉන්න ගුරු භවතුන් ජාතික පාසල්වලට මාරුවීම සඳහා බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් ඒ සඳහා උන්ට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම ගුරු තුලනය තුළදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත් ඒ ගැටලුව බරපතල ලෙස තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ ගුරු මාරු කිරීමවලදී පවතින මේ ප්‍රධාන ගැටලුව ඉදිරියේදීවත් මේ මාරු මණ්ඩලවලට පවතින බලතල වෙනස් කරලා කලාප මාරු මණ්ඩල සඳහා එම බලතල පැවරීමේ කාර්යයක් කරන්න පුළුවන්ද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, ස්තුතිය ප්‍රශ්නය පිළිබඳව. ඔව්, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ඇතුළත ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරු මාරු සම්බන්ධයෙන් ගැටළු විශාල ප්‍රමාණයක් අපිට ලැබෙමින් පවතිනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම සමහර දිස්ත්‍රික්කවල කිව්ව පරිදි ජාතික පාසල් අඩුයි. එතකොට නැවත ඉල්ලීම් කරද්දී මේ මාරුවක් සඳහා තමන්ට අකමැතිව හරි යන්න වෙන්නේ ළඟම තියෙන ජාතික පාසලකට. ඒක ලොකු කාරණාවක්. අනිත් කාරණාව තමයි සේවා අවශ්‍යතාව තිබ්බත් අපිට ගුරු තුලනේදී පළාත් අතර සහ පළාත සහ ජාතික පාසල් අතර ගුරු මාරු කිරීමේ ගැටලු මතුවේ තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට දැන් ඉදිරියේදී අපි ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වුණත් අපිට නිසි ප්‍රමාණිකෝල විෂයන්ට අදාළව ගුරුවරු ස්ථානගත වීමට කිරීමට අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් ඒකට එතෙන්දිත් මේ බාධාවල් තියෙනවා. ඉතින් සේවා අවශ්‍යතාව ගත්තත් ගුරුවරයාගේ අවශ්‍යතාව ගත්තත් අපිට මේ ගුරුමාරු ප්‍රතිපත්තිය ඇතුළත කිරීමේ අමාරුවක් මේ මොහොතේදී තිබෙනවා. මේ ප්‍රශ්නේ අපි අඳුනගෙන තියෙනවා. අපි නිලධාරි මට්ටමේ සාකච්ඡා කීපයක් පැවැත්තුවා. ඉතින් එතෙන්දී අපි එකක් තමයි මේ ගුරුමාරු ප්‍රතිපත්තියේ තියෙන සමහර කරුණු වෙනස් කිරීම සම්බන්ධයෙන් නිලධාරි මට්ටමින් අවධානය යොමු වෙලා තියෙනවා. ඉදිරියේදී අපි ඉතාම ඉක්මනින් සැලසුම් කරනවා මෙන්න මේ තියෙන ගැටලු අවම කරලා, විශේෂයෙන් ගුරුවරයාට ළඟ පාසලක් ලැබෙන සහ මෙන්න මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා.
මගේ දෙවැනි ප්‍රශ්නය, අපි දන්නවා ලංකාවේ පාසල් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික පාසල්, ඊළඟට මහාවිද්‍යාල, කනිෂ්ඨ පාසල්, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආදර්ශ ජාතික පාසල්, ඊට පස්සේ ජාතික පාසල්. මේ වගේ පාසල් වර්ගීකරණයේදී පාසල් වර්ග ගොඩක් තියෙනවා. හැබැයි මේ සියලු පාසල්වල ඒ වර්ගීකරණය මත විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ ග්‍රාමීය මට්ටමේ තියෙන පාසල් වල දරුවෝ මේ බෝඩ් වලට දෙමාපියෝ රැවටිලා එනවා. මේ පාසල් කරා බොහොම තරඟයක් ඇති වෙලා තියෙනවා. මේ තරංකාරී තත්ත්වය විසඳීම සඳහා මම හිතනවා අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අධ්‍යාපන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේදී පාසල් වර්ගීකරණයක් අපි යෝජනා කරලා තියෙනවා. ප්‍රාථමික පාසල්, ද්විතීක පාසල් සහ ජ්‍යෙෂ්ඨ ද්විතීක පාසල් කියලා පාසල් වර්ග තුනක්. මෙන්න මේ தත්ත්වයේ ඇති කිරීම සම්බන්ධයෙන් දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ගය මොකද්ද? මේ தත්ත්වයේ ලංකාවේ කොතරම් කාලයක් ඇතුළතදී මේ වර්ගීකරණය කරන්න පුළුවන්ද කියන එක මම ඔබතුමාගේ ගෞරවයෙන් අහනවා.
අරු කතානායකතුමනි, ස්තුතියි. ඔව්, මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළත දී මේ පාසල් වර්ගීකරණය සම්බන්ධයෙන් අපි කටයුතු මේ වෙනකොටත් ක්‍රියාත්මක කරමින් පවතින්නේ. විශේෂයෙන් කියන කාරණාව ඇත්ත, පාසල් පද්ධතිය අපි නිශ්චිත විද්‍යානුකූල වර්ගීකරණයක් කරලා ළඟම පාසල, ළඟ තියෙන පාසලක් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රාථමික පාසලක් වර්ග කිලෝමීටර් 3ක කිලෝමීටර් 3 කාර්යයක් ඇතුළත පවතින පරිදි සහ සියලු පහසුකම් සහිත පාසලක් භූ විෂමතාව සහ ඒ අදාළ ප්‍රදේශයට අනුකූලව ස්ථානගත කිරීම වැඩපිළිවෙල තමයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව මේ මොහොත වෙනකොට නියම ව්‍යාපෘතියක් විදිහට පාසල් 198ක් මේ වෙනකොට 50ට අඩු ශිෂ්‍යයන් සිටින පාසල් 98ක් පළාත් 9 තුළම මේ වෙනකොට නියම ව්‍යාපෘතියක් විදිහට අපි අමාත්‍යාංශයේ මගින් ඒ සම්බන්ධ වාර්තා ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී මෙන්න මේ පාසල් සංඛ්‍යාව වැඩි කරලා මේ පාසල්වල අදාළ තොරතුරු සංචිතයක් ලබා ගනිමින් සිටිනවා, ප්‍රොෆයිල් කරමින් සිටිනවා. එතකොට අපි ඉතාම ඉක්මනින් කොමත් ලබන අවුරුද්ද වෙනකොට අපි ප්‍රතිසංස්කරණ පටන් ගැනීමේ අරමුණක් තියෙනවා. ඒ නිසා ඉතාම ඉක්මනින් අපි මේ පාසල් වර්ගීකරණය විද්‍යානුකූල ක්‍රමයකට, සංඛ්‍යා මතම නොවේ විද්‍යානුකූල ක්‍රමයකට සිද්ධ කරන්න අපි වැඩ කරමින් ඉන්නේ. මේ මොහොතේදී කරපු වැඩ ටික තමයි අපි කිව්වේ, ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. බොහොම ස්තුතියි.
ගරු ටීකේ ජයසුන්දර මන්ත්‍රීතුමා, ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට. දෙවෙනි මටය ගරු ටීකේ ජයසුන්දර මන්ත්‍රීතුමා, ප්‍රවාහන මහමාර්ග සහ වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමා, මම පිළිතුර සභාගත කරනවා.